අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබෝවන් දුවේ පුතේ, අදත් ඔබ මේ එක්වි සිටින්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ රොහුණු ගුවන් විදුලියේ එක්ව ඔබ වෙත ගෙනෙනු ලබන රොහුණු ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන සමගයි. ඉතින් දුවේ පුතේ, අද දවසේ මම බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක එකතු වෙලා 11 ශ්‍රේණිය විද්‍යා විෂයට අදාළ ජීව විද්‍යාව පාඩමක් වන පටක පාඩම, එහෙම නැත්නම් ජීවි පටක කියන කොටස ඔබත් එක්ක බෙදා ගන්න. හොඳයි දුවේ පුතේ, එහෙනම් අපි බලමු 11 ශ්‍රේණිය ජීවවිද්‍යා පටක පාඩමක් වන, එහෙම නැත්නම් ජීවවිද්‍යා පාඩමක් වන පටක පාඩමේදී ඔබට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. හොඳින් මතක තියාගන්න දුවේ පුතේ, අපි මේ සූදානම් වන්නේ 11 ශ්‍රේණියට අදාළව පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය සඳහා. එතකොට ඒ වගේ පාඩමකදී, නැත්නම් ඒ වගේ විභාගයකදී මෙවැනි පාඩමක් ඔබට බොහෝසේ වැදගත් වෙයි. ඉතින් ඒක නිසා මේ පාඩම තුළ අන්තර්ගත වන සියලුම කරුණු මම ඔබට අද දිනේදී පැහැදිලිව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දුවේ පුතේ, එහෙමනම් මේ පාඩම ඔබ වෙත ගෙනෙන මම ගැනත් පොඩ්ඩක් කියන්නම්. මම හා විහාරගල 550 මහවිද්‍යාලයේ සේවය කරන, විද්‍යාව උගන්වන සුරේෂ් බුද්ධික ගුරු මහතා. හොඳයි, එහෙනම් දැන් ඔබ, මම හිතනවා ඔබ සූදානම් ඇති කියලා, පෙළ පොත එහෙම ළඟට අරගෙන මාත් එක්ක මේ පාඩම හදාගෙන යන්න. මම මේ පාඩම කරද්දී ඔබට 10 ශ්‍රේණියේ ඔබ ඉගෙනගත්ත කලින් පාඩමක පොඩි කරුණු කිහිපයක් මතක් කරන්න සූදානම් වෙන්නේ. දුවේ පුතේ, ඔබ ඉගෙනගත්ත 10 ශ්‍රේණියේදී ඔබට තිබුණා ජීවීන් ගැන ඉගෙන ගන්න පාඩම් කිහිපයක්. ඒ පාඩම් කිහිපය ඇතුලේ එක් පාඩමක් තිබුණා ජීවීන්ගේ ලාක්ෂණික කියලා. මේ ජීවීන්ගේ ලාක්ෂණික කියන පාඩමේදී ඔබ ඉගෙනගත්ත ජීවියෙක් ගොඩනැගිලා තියෙන්නේ කොහොමද කියන එක මම පොඩ්ඩක් මතක් කරන්න. සෛලීය සංවිධානය කියලා එකක් තිබුණා ජීවියෙකුට. ඒ වගේම තමයි මේ සෛල එකතු වෙලා හැදිච්ච පටක කියලා කොටසක් තිබුණා. ඒ පටක එකතු වෙලා අවයව හැදිලා තිබ්බා. අවයව වලින් පද්ධති නිර්මාණය වෙලා, පද්ධති කිහිපයක් එකතු වීමෙන් තමයි බහුසෛලික ජීවියා නිර්මාණය වෙලා තිබුණේ. එතකොට මෙන්න මේ කොටස් වලදී සෛලීය සංවිධානය කියන කොටස අපි 10 ශ්‍රේණියේදී හැදෑරුවා. දැන් එහෙනම් අපිට ඉතුරු වෙලා තියෙනවා පටක කියන කොටස හදාරන්න. එහෙනම් මම අද දවසේ ඔබට මේ පටක ගැන සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරන්න. මේ පාඩමේදී අපේ අධ්‍යයනයේ පහසුවට අපි පාඩම ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරගන්නවා. ඒක තමයි ශාක පටක සහ සත්ව පටක කියලා. හොඳයි, බලමු එහෙනම් අපි මේ ශාක පටක සත්ව පටක කියලා මොනවද අපිට මේ කතා කරන්න තියෙන්නේ කියලා. හොඳයි දුවේ පුතේ, පටකයක් යනු කුමක්ද? විභාගෙට මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. බලමු අපි මේ පටකයක් කියන්නේ මොකක්ද කියන්නේ. හොඳයි, දැන් අපි මේ වෙනකොට දන්නවා පටක හැදිලා තියෙන්නේ සෛලවලින් කියලා. හැබැයි විභාගෙට ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු මේ පටකවලට නිර්වචනයක් ඉදිරිපත් කරන්න. හොඳයි දුවේ පුතේ, මේ පටකවලට තියෙනවා ලස්සන නිර්වචනයක්. මොනවද මේ පටකවලට තියෙන නිර්වචනේ? ජීවි දේහයක අඩංගු වන යම් කිසි නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට එක්ව සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයකට කියනවා පටකයක් කියලා. බලන්න කාරණා කීයක් තියෙනවද කියලා. ජීවි දේහයක අඩංගු වන යම් නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට එක්ව සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයකට තමයි අපි පටකයක් කියලා කියන්නේ. දැන් අපිට ශාක පටකයක් හෝ වේවා, සත්ව පටකයක් හෝ වේවා, අපිට මේ ආකාරයට හඳුන්වන්න පුළුවන්. හොඳයි, එහෙනම් අපි බලමු මේ ශාක පටක යටතේ. දැන් පටකයක් කියන එකට නිර්වචනයක් ගොඩනගා ගත්තා. ඒ අනුව අපි බලමු මේ අපිට ඉගෙන ගන්න තියෙන ශාක පටක කියන කොටසට අන්තර්ගත වන කරුණු මොනවද කියලා. හොඳයි දුවේ පුතේ, මම ඔබට මතක් කරන්නම් මෙහෙම. ඔබ නුග ගහක් දැකලා ඇති. ඒ වගේම වැටකෙය ගහක් දැකලා ඇති. ඔබ දැකලා ඇති මේ ශාකවල කඳෙන් හට ගන්න මුල් තියෙනවා. ඉතින් ඔබට පුළුවන් ගිහිලා නිරීක්ෂණය කරන්න ඒ පහලට එල්ලෙන, එහෙම නැත්නම් කඳෙන් හට ගන්නා මුල් දිහා. ඔබ දවසින් දවස නිරීක්ෂණය කළොත් ඔබට බලා ගන්න පුළුවන් මේ දවසින් දවස මේ මුල් වර්ධනය වෙනවා. ඒ වගේ තමයි මේ මුලක කෙලවර, එහෙමත් නැත්නම් මග්‍රස්තය, ආලෝක අන්වීක්ෂයක් අපිට ගෙදරදී හොයා ගන්න බැහැනේ. එහෙනම් අපි අත්කාචයක් අරගෙන බලමු මේකේ මොනවද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒවගේම තමයි ඔයාලා 10 ශ්‍රේණි දිගෙන ගත්තනේ සෛල විභාජනය කියලා කොටසක්. ඒ කියන්නේ නව සෛල සෑදීම. ඒ නිසානේ වර්ධනය වෙන්නේ. එහෙනම් දැන් අපිට මේ මුල් වර්ධනය වෙන එක ගැන කියන්න පුළුවන්. එහෙනම් මේ මුල්වල සිද්ධ වෙනවා වර්ධනයක්. ඒ කියන්නේ සෛල විභාජනයක්. පුතේ අන්න එහෙම. ශාකයක කොතන හරි කොටසක වර්ධනයක් සිද්ධ වෙනවා නම් අන්නේ වර්ධනය සිද්ධ වෙන තැන තියෙන පටකය අපි හඳුන්වනවා විභාජක පටකයක් කියලා. එහෙනම් ශාකයක තියෙන එක් පටක වර්ගයක් තමයි විභාජක පටක කියලා අපි හඳුන්වන්නේ. එහෙනම් මේ විභාජක පටකයක අපිට දකින්න තියෙන ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒක තමයි පුතේ මේ විභාජක පටකයකට පුළුවන් නව සෛල සාදන්න. ඒක නිසා අපි කියනවා සක්‍රීය ලෙස අනුනන විභාජනයේ සිදුවන ස්ථානයක් කියලා මේ විභාජක පටකය. ඒ වගේම තමයි මේ සෛල දිහා බැලුවොතින්, ඒ කියන්නේ විභාජක පටකයක තියෙන සෛල දිහා බැලුවොතින් මෙන්න මේ මං ඊළඟට කියන ලක්ෂණ ටික දැක ගන්න පුළුවන් වෙනවා. මොනවද බලමු මේ විභාජක පටකයක තියෙන ලක්ෂණ. හොඳයි දුවේ පුතේ, බලන්න මේ විභාජක පටකයක් ගත්තොත් මේවායි සෛල ප්‍රමාණය නිතා කුඩායි. ඒ වගේම සජීවි සෛල. මොකද ශීඝ්‍ර ලෙස අනුනන විභාජනයට ලක් වෙනකොට අපිට මේ සෛල වර්ධනයක් බලන්න අමාරුයි. මොකද යා දිගින් දිගටම අනුනන විභාජනය සිද්ධ වෙනවා. ඒක නිසා මේ සෛල ප්‍රමාණයෙන් කුඩා වෙනවා. ඒ වගේම තමයි සෛල අතර තියෙන අන්තර් සෛලී අවකාශ ඉතාම අඩුයි. එහෙම නැත්නම් දැකිය නොහැකි තරම්. ඒ වගේම තමයි සෛලවල කැපී පෙනෙන විශාල න්‍යෂ්ටියක් තියෙනවා. විශාල මධ්‍යරික්තක පිහිටන්නේ නැහැ. ඒ වෙනුවට මයිටොකොන්ඩ්‍රියම රාශියක් පිහිටනවා. මොකද මයිටොකොන්ඩ්‍රියා විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා සෛල විභාජනයේදී ශක්තිය නිෂ්පාදනය කරගන්න. ඒ වගේම තමයි ඔයාලා බලන්න අර මුල අග්‍රස්තය දිහා බැලුවම ඒක කොළපාටට පේන්නන්නේ නැහැ. ඒ කියන්නේ එහෙනම් හරිතලව පිහිටන්නේ නැහැ. මොකද අග්‍රස්තයක හරිතලව පිහිටීමෙන් වැඩක් වෙන්නේ නැහැ. ප්‍රභා සංශ්ලේෂණයක් සිද්ධ වෙන්න තරම් එයාට කාලයක් නැහැ. මොකද එයා සක්‍රීය ලෙස අනුනන විභාජනයට ලක් වෙලා නව සෛල බිහි කරන නිසා. හොඳයි මම නැවත කියන්නම් ඔයාට, විභාගකට ඇහුවොතින් විභාජක පටකයක තියෙන ලක්ෂණ මොනවද කියලා මෙන්න මේ ලක්ෂණ ටික පෙළගස්ව ගන්න ඔබට පුළුවන් වෙනවා. පළවෙනි එක තමයි සෛල ප්‍රමාණයෙන් කුඩායි සජීවී සෛල වෙනවා. ඒ වගේම තමයි අන්තර් සෛලීය අවකාශ අපිට බලා ගන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ නොපිහිටයි. ඒ වගේම තමයි සෛලවල කැපී පෙනෙන විශාල න්‍යෂ්ටියක් පිහිටනවා. මධ්‍ය රික්තක පිහිටන්නේ නැහැ. හරිතලව පිහිටන්නේ නැහැ. ඒ වගේම තමයි මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් පිහිටනවා. හොඳයි බලමු අපි මේ විභාජක පටක ශාකයක මොන ආකාර ස්ථානවලද පිහිටන්නේ කියලා. ඔයාලා දන්නවා ශාකයක තියෙනවා අග්‍රස්ත අංකුර, කක්ෂීය අංකුර. එතකොට මෙන්න මේ වගේ තියෙන අංකුර තියෙන තැන්වල අපි කියනවා පිහිටන්නේ අග්‍රස්ත විභාජකය. ඒ වගේම තමයි මුලක් දිගින් වැඩි වෙනවනේ. එහෙම නැත්නම් මුලත් වර්ධනය වෙනවනේ. එතකොට මුලේ අග්‍රස්තෙත් පිහිටනවා අග්‍රස්ත විභාජකයක්. එහෙනම් අපිට විභාජක පටක යටතේ අපිට හම්බෙන පළවෙනි වර්ගය තමයි අග්‍රස්ත විභාජකය. කොහෙද පිහිටන්නේ? කඳ අග්‍රස්තයේ සහ මුල අග්‍රස්තයේ. එහෙනම් මේ විභාජක පටකයෙන් ඉටු කරන කාර්යය තමයි මොකද්ද? කඳ දිගින් වැඩි කිරීම, මුල දිගින් වැඩි කිරීම. හොඳයි ඊළඟට ඔබ දැක ඇති තෘණ කුලයේ ශාක. එහෙම නැත්තම් උණබට වගේ ගහක් ගත්තොත් මෙන්න මේ ශාකවල තියෙන්නේ පුරුක්. එතකොට මේ ශාකයක් උස යනවා කියලා සිද්ධ වෙන්නේ පුරුක්වල දිග ප්‍රමාණය වැඩි වෙන එක. එතකොට පුරුක්වලට අපි කියන්නේ පර්ව. එතකොට මේ පර්ව දිගින් වැඩි කරන්නත් අන්න විභාජක පටකයක් පිහිටනවා. අපි අන්නේ විභාජකයට කියනවා අන්තරස්ත විභාජකය කියලා. එතකොට අර පුරුක්වල පාදයේ, එහෙම නැත්තම් පර්වවල පාදයේ තමයි මේ අන්තරස්ත විභාජකය පිහිටන්නේ. එහෙනම් විභාජක පටක වර්ග දෙකක් කිව්වා. මොනවාද වර්ග දෙක? අග්‍රස්ත විභාජකය සහ අන්තරස්ත විභාජකය. තුන්වෙනි වර්ගය තමයි පාර්ශ්වික විභාජකය. පුතේ මම මෙන්න මෙහෙම උදාහරණයක් ඔයාට ඉදිරිපත් කරන්න. ඔබ දැක ඇති පොල් ගසක්. අපි හිතමු අවුරුදු 5ක් විතර වයස පොල් ගසකුයි අවුරුදු 25ක් විතර වයස පොල් ගසකුයි ගත්තොත් ගොඩක් වෙලාවට මහතින් එක සමානයි. ඒ කියන්නේ පොල් ගහේ වයස වැඩි වුණා කියලා මහත වැඩි වෙන්නේ නැහැ. හැබැයි ඔබ ගත්තොත් අවුරුදු 5ක් වන අඹ ගහකුයි අවුරුදු 25ක් විතර වෙන අඹ ගහකුයි ඒ අඹ ගස් දෙකේ කඳේ වට ප්‍රමාණය ගත්තොත් අවුරුදු 25ක් වෙන කඳ මහතින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ශාක දෙක අපි වර්ග කළා කලින් පාඩමකදී 10 වසරේදී. ඒ කියන්නේ පොල් ගස අයිති වෙන්නේ ඒක බීජපත්‍රි ශාකවලට. අඹ ගස අයිති වෙන්නේ ද්විබීජපත්‍රි ශාකවලට. එහෙනම් මේ ද්විබීජපත්‍රී ශාකවල කඳ මහතින් වැඩි කරන්න දායක වන විභාජක පටකයක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ පාර්ශ්වික විභාජකය කියලා. එහෙනම් ද්විබීජපත්‍රී ශාකවල කඳ මහතින් වැඩි කරන්න දායක වන පාර්ශ්වික විභාජක පටකය තමයි අපි කියන්නේ කැම්බියම් පටකය කියලා. එහෙනම් අපිට මේ පාඩමේ ඉදිරියේදී කැම්බියම් පටකය අපිට බලා ගන්න පුළුවන් තැනක් හම්බ වෙනවා. එහෙනම් එතෙන්දි මම නැවත මතක් කරන්නම් මේ කැම්බියම් පටකය ගැන. එහෙනම් දැන් මම පොඩි සාරාංශයක් ගේන්නම් ඔයාලට. ශාක පටක අපි ප්‍රධාන කොටස් කිහිපයකට වර්ග කරන්න තියෙනවා. එකෙන් අපි පළවෙනි කොටස කතා කළේ විභාජක පටක. විභාජක පටක වර්ග තුනක් තියෙනවා, අග්‍රස්ත විභාජකය, අන්තරස්ත විභාජකය සහ පාර්ශ්වික විභාජකය කිය. හොඳ, අපි එහෙනම් ඊළඟට යමු. ඊළඟ ශාක පටක වර්ගයට අපි දැන් ශාක පටක බෙදුවනේ විභාජක පටක කියලා. ඕන දෙවෙනි වර්ගයට එනවා, ඒක තමයි ස්ථීර පටක. එහෙනම් මේ ස්ථීර පටකර විභාජක පටක වලින් හාත්පසින්ම වෙනස් වෙනවා. මොකද ස්ථීර පටක කියලා කියන්නේ තවදුරටත් විභාජනය විය නොහැකි පටකවලට. අපි අතනදි කිව්වේ සීඝ්‍ර ලෙස අනුනන විභාජනයට ලක්වන පටක කියලා. මෙතෙන්දි කියන්නේ තවදුරටත් විභාජනය විය නොහැකි පටකවලට තමයි අපි කියන්නේ ස්ථීර පටක කියලා කියන්නේ. දුවේ පුතේ, මේ ස්ථීර පටක යම් කිසි කෘත්‍යයක් ඉටු කරන්න හැඩ ගැහිලා තියෙනවා. උදාහරණයක් කිව්වොතින් ප්‍රභා සංශ්ලේෂණය හෝ වේවා, ආහාර සංචිත කිරීම හෝ වේවා, ජලය පරිවහණය හෝ වේවා, ආහාර ද්‍රව්‍ය පරිවහණය හෝ වේවා, මොනවා හරි යම් කිසි නිශ්චිත කෘත්‍යයක් ඉටු කරන්න එයා සකස් වෙලා ඉවරයිද? අන්න එහෙම පටකයකට තමයි අපි කියන්නේ ස්ථීර පටකයක් කියලා. පුතේ, මේ ස්ථීර පටකවල පිහිටන සෛල සංඛ්‍යාව අනුව අපි නැවත ගොඩවල් දෙකකට මේක වෙන් කරනවා. ඒක තමයි සරල ස්ථීර පටක සහ සංකීර්ණ ස්ථීර පටක කියලා කියන්නේ. සරල ස්ථීර පටක කියලා හඳුන්වනවා පුතේ, ස්ථීර පටකය ගොඩනැගිලා තියෙන්නේ එකම වර්ගයේ සෛලවලින් නම්. අන්න අපි ඒක හඳුන්වන්නේ සරල ස්ථීර පටක කියලා. මේ ස්ථීර පටකයේ ගොඩනැගෙන්නේ සෛල වර්ග එකකට වඩා දායක වෙලා තියෙනවා නම් අපි අන්නේක හඳුන්වනවා සංකීර්ණ ස්ථීර පටකයක් කියලා. එහෙනම් සරල ස්ථීර පටක සහ සංකීර්ණ ස්ථීර පටක කියලා වර්ග දෙකක් තියෙනවා. ඒ කොහොමද වර්ග කළේ? ස්ථීර පටකයේ ගොඩනැගෙන්න දායක වෙලා තියෙන්නේ එක සෛල වර්ගයක් විතරක් නම් අපි කියන්නේ සරල ස්ථීර පටකය. ස්ථීර පටකයේ ගොඩනැගෙන්න දායක වෙලා තියෙනවා නම් සෛල වර්ග කිහිපයක් අපි කියන්නේ සංකීර්ණ ස්ථීර පටකය කියලා. හොඳයි, එහෙනම් අපි මුලින්ම බලමු සරල ස්ථීර පටක ගැන. පුතේ, අපේ විෂය නිර්දේශය තුළ සරල ස්ථීර පටක වර්ග තුනක් ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ වර්ග තුන තමයි මෘදුස්තර පටකය, ස්ථූල කෝණාස්තර පටකය සහ දෘඩස්තර පටකය. එතකොට ඒ කියන්නේ එකම වර්ගයේ සෛල වලින් සකස් වෙච්ච පටක වර්ග තුනක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ස්ථීර පටක වර්ග තුනක්. ඒ තමයි මෘදුස්තර, ස්ථූල කෝණාස්තර, දෘඩස්තර. එතකොට මම ඔබට යෝජනාවක් කරනවා. ඔබගේ පෙළපොත ඔබ ළඟ තියෙනවා. ඔබ බලන්න ඔබගේ පෙළපොතේ අරගෙන හතරවෙනි පිටුවේ තියෙනවා ඔබට මෙන්න මේ ආකාරයට මෘදුස්තර පටකය, ස්ථූල කෝණාස්තර පටකය සහ දෘඩස්තර පටකය රූප සටහන් වලින් පෙන්නලා. මොකද දුවේ පුතේ, අපි විභාගයට සූදානම් වෙනවා. මේ විභාගය තුල අපෙන් මේ පටක වර්ග තුනේ සංසන්දනාත්මක රූප අපිට ලැබෙනවා. ඒ කියන්නේ මේ තුන සංසන්දනය කරන්න අපිට ලැබෙනවා. එහෙනම් අපි රූප ගැනත් අවධානය යොමු කරගෙන යන්න ඕනේ. ඉතින් ගුවන් විදුලිය ඔස්සේ අපිට රූප ඔබට පෙන්වන්න බැරි නිසා ඔබට තියෙනවා පෙළපොත. ඔබට පුළුවන් පෙළපොත අධ්‍යයනය කළ මේ රූප අධ්‍යයනය කරගන්න. හොඳයි, එහෙනම් අපි යමු මේ මෘදුස්තර පටකය ගැන තවදුරටත් සාකච්ඡා කරන්න. කොහේද මේ මෘදුස්තර පටකය තියෙන්නේ? ඒ වගේම මෘදුස්තර පටකය හැදිලා තියෙන්නේ කොහොමද? මේවායි ලක්ෂණ මොනවද? මෙන්න මේ කාරණා තමයි ඉස්මතු වෙන්න ඕන මේ පාඩම තුළදී. හොඳයි, එහෙනම් බලමු අපි මෘදුස්තර පටකය. පුතේ, මේ මෘදුස්තර පටකය ගැන කියනකොට මෙන්න මේ ලක්ෂණ අනිවාර්යයෙන්ම සඳහන් වෙන්න ඕන. මෘදුස්තර පටකය කියන්නේ සජීවි සෛලවලින් සමන්විත වෙලා තියෙන පටකයක්. ඒ වගේම තමයි ආලෝක අන්වීක්ෂයකින් බැලුවොත් මේ මෘදුස්තර පටකයක් දිහා අපිට බලා ගන්න පුළුවන් එකම ආකාරයේ තියෙන සෛල කිහිපයක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ එකම ප්‍රමාණය. අපි කියනවා මේකට සම විෂ්කම්භික සෛල කියලා. අපි මේවට කියන්නේ සම විෂ්කම්භික සෛල කියලා. ඒ වගේම තමයි මේ සෛල බොහෝ විට ගෝලාකාර හැඩයක් ගන්නවා. ඒ වගේම තමයි පැහැදිලිව න්‍යෂ්ටිය බලා ගන්න පුළුවන්. ඒ න්‍යෂ්ටිය සෛල ප්ලාස්මේ පර්යන්තයට ගිහිලා තියෙන තල්ලු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මැද පිහිටනවා විශාල රික්තකයක්. එහෙනම් ඒවගේම තමයි සෛලබිත්තිය ඉතාම තුනියට පිහිටනවා. එක හැදිල තියෙනෙ සෙලියුලෝස්වලි. ඒවගේම තමයි විශේෂම ලක්ෂණය මුෘදුස්තර පටකය කියලා අඳුරගන්න තියෙන විශේෂ ලක්ෂණවලින් එකක් තමයි අන්තර් සෛලී අවකාශ පිහිටීම. මං මේ පටකවර්ග තුනම ගැන කියල දීලා ඊළඟට මං මේක කියල දෙන්නම් කොහොමද සංසන්ධනය කරන්න කියෙනෙ. දැනට ලක්ෂණ ටික අපි බලාගෙනය. බලමුහෙනම් මුෘදුස්තර පටකේ මොනවද තියෙන ලක්ෂණ. සජීවී සෛල වෙනවා. ඒවගේම සමවිෂ්කම්භික ගෝලාකාර සෛල වෙනවා. ඒවගේම තමයි න්‍යෂ්ටියක් පිහිටනවා. එක සෛල ප්ලාස්මේ පරියන්තයට වන්නට පිහිටනවා. මධ්‍ය විශාල රික්තක තියෙනවා. ඒවගේම තමයි අන්තර් සෛලිය අවකාශ පිහිටනවා. තුනී සෛල බිත්තියක් පිහිටන. අඩුම වශයෙන් මේ කියන කාරණාවලින් තුන හතරක්වත් ඔබ මතක තබා ගත යුතුයි. එහෙනම් අපි බලමු මේ මෘදුස්තර පටකය කොහෙද ශාක්‍යයක දක්නට ලැබෙන්නේ කියලා. ඔබ ප්‍රභාසංශ්ලේෂණය ගැන මීට කලින් අහලා ඇති. ඒ ප්‍රභාසංශ්ලේෂණය සිද්ධ වෙන්නේ බහුලෝම ශාක පත්‍රවල. මේ ශාක පත්‍ර ගොඩනැගිලා තියෙනවා ප්‍රධාන සෛල වර්ග දෙකකින්. ඒ තමයි සවිවර මෘදුස්තර සෛල සහ ඉනි මෘදුස්තර සෛල. එහෙනම් මෙන්න මේ ශාක පත්‍රවල තියෙන සවිවර මෘදුස්තර සෛල සහ ඉනි මෘදුස්තර සෛල අන්න අපිට කියන්න පුළුවන් සරල ස්ථිර පටකයට අයත් මෘදුස්තර පටකේ පිහිටන ස්ථාන කියලා. ඒ වගේම තමයි ශාක කඳක හරස් කඩක් අපි බැලුවොතින් ඒ ශාක කඳේ මැදට වෙන්න තියෙන මජ්ජාව සහ වටේට තියෙන බාහිකය කියන මේ කොටස් නිර්මාණය වෙලා තියෙන්නේ මෘදුස්තර පටකේ. ඒ වගේම තමයි ශාක කඳ වගේම තමයි ශාක මුලක අන්වීක්ෂීය හරස් කඩක් බැලුවත් ඒත් අපිට බලා ගන්න පුළුවන් මෘදුස්තර පටකය බාහිකයේ සහ මජ්ජාව. ඊට අමතරව පළවල මාංශල කොටස්වල අන්තර්ගත වෙන්නේ. ඒ කියන්නේ අපි කෙසෙල් ගෙඩියක් ගත්තොත් අඹ ගෙඩියක් ගත්තොත් මේකේ මේ මාංශල කොටස නිර්මාණය වෙලා තියෙන්නේ මෘදුස්තර පටකවල. ඒ වගේම තමයි බීජවල ඇතුළත පිහිටන්නේ. ඒ කියන්නේ බීජවල අර මධ්‍ය කොටස නිර්මාණය වෙලා තියෙන්නේ මෘදුස්තර පටකවල. හොඳයි. එහෙනම් දැන් ඔබට පැහැදිලි ඇති ශාකයක මෘදුස්තර පටක කොහෙද පිහිටන්නේ කියන එක. ඒ වගේම තමයි මේ මෘදුස්තර පටකවලින් ශාකයට විශාල කෘත්‍යයන් කිහිපයක් ඉටු කරනවා. බලමු මේ කෘත්‍යයන් මොනවද කියලා. මම මුලින්ම ගන්න ප්‍රභාසංශ්ලේෂණය ගැන. මම කිව්වා ශාක පත්‍රවල නිර්මාණය වෙලා තියෙන්නේ ඉනි මෘදුස්තර සහ සවිවර මෘදුස්තරවලින්. එහෙනම් ප්‍රභාසංශ්ලේෂණය බහුලව සිද්ධ වෙන්නේ ශාක පත්‍රවල. එහෙනම් අන්න ඉනි මෘදුස්තර සහ සවිවර මෘදුස්තර ඒකට දායක වෙනවා. ඒ වගේම තමයි ආහාර සංචිත කිරීම. ආහාර සංචිත කිරීමේදී පළවල හෝ බීජවල හෝ ශාක කඳේ හෝ ආහාර සංචිත කරනවා නම් අන්නේ සංචිත කරන්නේ මෘදුස්තර පටකවල. අපිට උදාහරණයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් අර්තාපල්. ඔබ ගෙදර කෑමට ගන්න අර්තාපල්. ඒ වගේම තමයි බතල, කැරට්. මෙන්න මේ වගේ භෝග වර්ගවල, එහෙම නැත්නම් අපි කියන්නේ ආහාර වර්ගවල ගබඩා වෙලා තියෙන්නේ, ආහාර ගබඩා වෙලා තියෙන්නේ මෘදුස්තර පටකේ. ඒ වගේම තමයි මේ මෘදුස්තර පටකෙන් කරන තවත් කාර්යයක් තමයි ජලය සංචිත කිරීම. ශුෂ්ක රූපී ලක්ෂණ පෙන්වන ශාකවල. ඒ කියන්නේ මොන වගේ ශාකද? පතොක් වෙන්න පුළුවන්, කොමාරිකා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ශාකවල අර මැද තියෙන ජෙලි වගේ කොටස නිර්මාණය වෙන්න, එහෙම නැත්නම් ජලය සංචිත කරගන්න දායක වෙන්නේ මෘදුස්තර පටකේ. ඊළඟට ශාකවලට සන්ධාරණය සැපයීම. මොකද ලපටි ශාකවල මේ තියෙන මෘදුස්තර පටකයට ජලය ගබඩා කරගෙන ඒ මගින් ශාකයට ඍජු බවක්, එහෙම නැත්නම් දැඩි බවක්, එහෙම නැත්නම් සන්ධාරණයක් ලබා දෙනවා. එතකොට එහෙනම් ඔන්න මෘදුස්තර පටකයේ අපිට බලා ගන්න පුළුවන් වෙන ලක්ෂණ කිහිපය තමයි මම ඔබට මේ විස්තර කළේ. එහෙනම් ඔබ හොඳින් අවධානය යොමු කරන්න මේ ලක්ෂණ ටික මම කෙටියෙන් කියන්නම්. මෙන්න මේ විදිහට මෘදුස්තර පටකයේ ලක්ෂණ තමයි ප්‍රභාසංශ්ලේෂණය, ආහාර සංචිත කිරීම, ජලය සංචිත කිරීම, සන්ධාරණේ සැපයීම. එතකොට ඔබ ප්‍රශ්නයක් යොමු කළොත් විභාගෙදී මෙන්න මේ ආකාරයට උත්තර සපයන්න ඕන. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි යමු ඊළඟ සරල ස්ථිර පටක වර්ගය වන ස්ථූල කෝණාස්තර පටකයට. මේකෙදි මේ සෛල දිහා බැලු බැල්මටම විශේෂ ලක්ෂණයක් අපිට දැක ගන්න පුළුවන්. ඒ තමයි මේ සෛල බහුවස්රාකාර හැඩතී. ඒ වගේම තමයි දැන් බහුවස්රයක තියෙනවා ශීර්ෂ. මෙන්න මේ ආකාරයට බහුවස්රාකාරව තියෙන සෛලවල ශීර්ෂ ඝන වෙලා තියෙනවා සෙලියුලෝස් වලින්. එතකොට සෛල බිත්තිය හැදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. ශීර්ෂ වැඩිපුර ඝන වෙලා තියෙනවා සෙලියුලෝස් වලින්. ඒක නිසා මේ පටකය අපි හඳුන්වනවා ස්ථූල කෝණාස්තර පටකය කියලා. එතකොට මෙහි හරස්කඩක් අන්වීක්ෂයකින් බැලුවොතින් බහුවස්ත්‍රාකාර හැඩති සෛල අපිට බලා ගන්න පුළුවන්. ඒවායේ සෛල බිත්ති වල කොන් ඝන වෙලා තියෙනවා. මේක තමයි මේ ශාක පටකේ අඳුර ගන්න තියෙන විශේෂම ලක්ෂණය. හොඳයි, බලමු අපි එහෙනම් මීට අමතරව මොනවද මේකේ බලා ගන්න පුළුවන් අනෙකුත් ලක්ෂණ කියලා. ඒ වගේම මේ ස්ථූල කෝණස්තර පටකේ ගැන කියනවා නන්දු පුතේ, මේකේ තියෙනෙත් සජීවී සෛල. අන්තර් සෛලී අවකාශ තියෙන්න හෝ නොතිබෙන්න පුළුවන්. ඒ වගේම තමයි සෛල ප්ලාස්මය තුල න්‍යෂ්ටිය පරියන්තයට ගිහිලා තියෙනවා, මධ්‍ය විශාල රික්තකයක් තියෙනවා. ඒ වගේම තමයි අර මම මුලින් කිව්වා වගේම සෛල බිත්තිවල කොන් ඝන වෙලා තියෙනවා. කොහෙද මේව ශාකයක දක්නට ලැබෙන්නේ? ස්ථූල කෝණස්තර පටක ශාකයක කොහෙද දක්නට ලැබෙන්නේ? ඔයාලා ශාක පත්‍රයක් අරගෙන ඒ පත්‍රය යටිපැත්ත බැලුවොතින් ඒ පත්‍රයේ තියෙනවා නාරටි. එතකොට මෙන්න මේ නාරටි නිර්මාණය වෙන්න දායක වෙලා තියෙන්නේ ස්ථූල කෝණස්තර පටකය. ඒ විතරක් නෙමෙයි, අකාෂ්ඨීය ශාක කඳන්වල අපිචර්මයට ඇතුළතින් අන්නර කියන ස්ථූල කෝණස්තර පටකය පිහිටනවා. එතකොට මෙන්න මේ ආකාරයට ද්විබීජ පත්‍රී ශාකවල බොහෝ විට දකින්න ලැබෙනවා මෙන්න මේ කියන ස්ථූල කෝණස්තර පටකය. හොඳයි, මේ මොකටද මේ ස්ථූල කෝණස්තර පටකයකින් මෘදුස්තර පටකයකුත් තියදී ස්ථූල කෝණස්තර පටකයකුත් පිහිටන එකේ මොකද්ද ශාකයට තියෙන ප්‍රධානම කාර්ය? පුතේ, ප්‍රධාන කාර්යයන් දෙකක් බලා ගන්න පුළුවන් අපිට. එකක් තමයි සංධාරණය, අනිත් එක තමයි ප්‍රභාසංශ්ලේෂණය. එතකොට මෙන්න මේ කාරණා දෙක තමයි ස්ථූල කෝණස්තර පටකයෙන් ශාකයට ප්‍රධාන වශයෙන්ම ඉටු කරන්නේ. හොඳයි දුවේ පුතේ, අද දවසේදී අපි ශාක පටකවල විභාජක පටක සම්පූර්ණයෙන්ම අවසන් කළා. ඒ වගේම තමයි ස්ථිර පටක යටතේ තියෙන සරල ස්ථිර පටක වර්ග දෙකක් වන මෘදුස්තර සහ ස්ථූල කෝණස්තර පටක අපි අද දවසේ කතා කරා. හොඳයි, එහෙනම් තවත් දවසක මෙවැනිම පාඩමකින්, එහෙම නැත්නම් මේ පාඩමේ ඉතිරි කොටසෙන් ආයිමත් අපි සම්බන්ධ වෙමින් බලාපොරොත්තු වෙන් අද දවසට සමු ගන්නවා. ආයිබුවන්.
ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. විද්‍යාව විෂයට අදාළ පාඩම් පිළිබඳව ඔබට ගැටලුවක් වේ නම් SCI හිස්තැනක් Q හිස්තැනක් ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ්. සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.0.481.488 0.7.0.481.488 ට SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.